අයිබෝවන් දුවේ පුතේ, සියලු දෙනාටම සුබ දවසක් වේවා. දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ රුහුණු සේවය එක්ව විකාශනය කරන අධ්‍යාපනික වැඩසටහන සමගයි ඔබ මේ සම්බන්ධ වෙන්නේ. අද දින බුද්ධ ධර්මයේ පාඩම ඉදිරිපත් කරන මම තංගල් අධ්‍යාපන කලාපයේ හිටපු බුද්ධ ධර්මයේ ගුරු උපදේශක වර්තමානයේ හිඳලි කන්ට විදුහලේ විදුහල්පති WMP දමයන්ති. ඉතින් දුවේ පුතේ, මම ඔබට පුංචි සිද්ධියක් මේ අවස්ථාවේදී ඉදිරිපත් කරනවා. ඔන්න එක කාලෙක බුදුරජාණන් වහන්සේ මේදතලුම්ප කියන ශාක්‍ය වංශකයන්ගේ නියම් ගමේ වාසය කරනවා. දවසක් කොසල් රජතුමා බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණෙනවා. පිරිවරස් සමග පැමිණිලා බුදුරජාණන් වහන්සේ හමු වෙලා බුදුරජාණන් වහන්සේත් එක්ක සාකච්ඡාවක යෙදෙනවා. ඒ සාකච්ඡාවේදී මෙන්න මෙහෙම ප්‍රකාශයක් කරනවා. ස්වාමීනි, යුද බිමෙහි සේනාව මෙහෙයූ එක් අවස්ථාවක මම එක්තරා සම්බාද සහිත තැනක රාත්‍රියේ ගත කළෙමි. ඉසිදත්ත පුරාණ නැමැති වඩුවෝ දෙදෙන මා සමීපෙහි සිටියහ. රාත්‍රී බොහෝ වෙලාවක් දැහැමි කතා බහ කියදී සිටි ඔවුන් නින්දට සූදානම් වන ආකාරයේ මම බලා සිටියෙමි. ඔහු බුදුරජාණන් වහන්සේ වැඩ සිටින දිසාවට හිස දමා, මා සිටින දිසාවට පය දමා වැතිරුණෝය. මා දෙන බතින් යැපෙන, මා සපයන යානයෙන් ගමන් යන, මා නිසා ජීවත් වන නමුත් ඔහු මා කෙරෙහි ගෞරව නොදක්වා ඔබ වහන්සේ කෙරෙහිම ගෞරව දැක්වුවා කියලා ඔන්න කොසල් රජතුමා ප්‍රකාශ කරනවා. එතකොට කොසල් රජතුමා මෙන්න මේ කළ ප්‍රකාශය අනුව නැත්නම් මේ සිදුවීම අනුව අපට පැහැදිලි වෙන්නේ මොකද්ද දුවේ පුතේ? ශ්‍රද්ධාව කියන එකනේ. සැබෑ ශ්‍රද්ධාව තියෙන බෞද්ධයෝ දෙන්නෙක් තමයි මෙතන ඉඳලා තියෙන්නේනේ. ඒ කියන්නේ ඒ දෙන්නා ගෞරවාචාර දක්වලා තියෙන්නේ තමන්ට ආහාර පාන සපයපු මහරජතුමාට නෙවෙයි. එහෙනම් කාටද? තමන්ට නිවන් මඟ හෙළි කරන බුදුරජාණන් වහන්සේට. ඒ කියන්නේ තථාගතයන් වහන්සේගේ බුද්ධත්වය පිළිබඳ ඇති කරගනිපු පැහැදීම නිසා තමයි ඒ දෙන්නා ඒ ආකාරයෙන් කටයුතු කළේ. එතකොට දුවේ පුතේ, ඒ බුදුරජාණන් වහන්සේ පිළිබඳ නුවණෙන් දැන ඇති කරගත් පැහැදීම හඳුන්වන නමක් තියෙනවා. මොකක්ද ඒක? ශ්‍රද්ධාවනේ, නැත්තම් සැදැහැවත් කම. එතකොට එනම් බුදුරජාණන් වහන්සේට ගෞරව කරේ අන්නේ ශ්‍රද්ධාව නිසා. නැත්තම් සියලුම උපකාර කරන රජතුමාට නෙමෙයි ඒගොල්ලෝ ගෞරව දැක්වේ, තමන්ට නිවන් මඟ හෙළි කරන බුදුරජාණන් වහන්සේට. නම් ඒ දෙන්නා තමන්ට සපයන බත්පතට වඩා ගුණ නුවණට තමයි ගරු කරලා තියෙන්නේ. එතකොට එනම් ඒ දෙන්න තුළ ශ්‍රද්ධාව තිබුණු නිසා තමයි එහෙම කරේ. මොකද දුවේ පුතේ, ශ්‍රද්ධාව කියන්නේ ඔබ 10 පන්තියේදී මුල් පාඩම් වල ඉගෙනගෙන තියෙන ශ්‍රද්ධාව කියලා කියන්නේ. ඔබ ඉගෙනගත් විදිහට මොකක් ශ්‍රද්ධාව කියලා කියන්නේ? ඕ තෙරුවන් කෙරේ අවබෝධයෙන් යුක්තව ඇති කරගන්න පැහැදීමනේ. තවත් විදිහකින් කියනවා, සසර දුකින් එතර වීමට බුදුරජාණන් වහන්සේ වදාළ මගට පිවිසීමේ දොරටුව හැටියට ශ්‍රද්ධාව හඳුන්වන්න පුළුවන්. එතකොට රාග, දේශ, මෝහ කියන සියලු කෙලෙස් මුලින් උපුටලා දාලා, කියන සම්පූර්ණයෙන්ම ඉවත් කරලා නිවන් මගට පිවිසෙන ශ්‍රාවකයා පළමුවෙන්ම ශ්‍රද්ධාවන්ත වෙන්න ඕනනේ. දුකින් මිදීමට අදාළ අනුපූර්ව ශික්ෂා ක්‍රමයක් තියෙනවා. අනුපූර්ව ශික්ෂාවක් කියලා කියන්නේ, එතකොට මොකද්ද අනුපූර්ව කිය? අනුපිළිවෙලින් යා යුතු ගමනක් තියෙනවනේ. එහෙනම් ඒකේ මුල් පියවර තමයි ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව කියලා කියන්නේ නිවන් මාර්ගයේ පිළිසීමේදී අනුපිළිවෙලින් යෑමේදී මුලින්ම නැත්නම් පළමු පියවර තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. එතකොට ශ්‍රද්ධාවන්ත තැනැත්තා දහම් ගුරුවරු වෙත එළඹෙනෝනේ. ශ්‍රද්ධාව නිසා දහම් ගුරුවරු වෙත එළඹෙනෝ. එළඹිලා දහම් ගුරුවරු ඇසුරු කරනවා. ඇසුරු කරලා ඒ ධර්මයට කන් යොමු කරනවා. කන් යොමු කළ ධර්මය අහනෝ. අහන ධර්මය හිතේ තියාගන්නවා. ඒ වගේම හිතේ තියලා ඒවා අර්ථ විමසලා බලනෝ. අර්ථ විමසලා ධර්මය වටහා ගන්නෝ. වටහාගෙන ධර්මයේ කැමැති වෙනෝ. ධර්මයේ කැමැති වෙලා ධර්මයේ හැසිරෙනෝ. ඊට පස්සේ භාවනාවට යොමු වෙනෝ. අවසානයේ පරම සත්‍ය විනිවිද දැකලා ප්‍රත්‍යක්ෂ කළා නිවන් අවබෝධ කරගන්නෝ. එහෙමනම් මේ නිවන් අවබෝධ කරගැනීමේදී මුලින්ම පුජ්‍යලයට ඇති වෙන්න ඕන මොකද්ද දුවේ පුතේ? ශ්‍රද්ධාවනේ. ශ්‍රද්ධාව. එතකොට නිවන් මාර්ගට පිවිසලා ඒ ගමන් කරන ශ්‍රාවකයා සීලෙන් සමාධියටත් සීලෙන් හා සමාධියෙන් ප්‍රඥාවටත් ළඟා වෙලා රාග දේශ මෝහ ආදී කෙලෙස් නියල දාලා ඒ කියන්නේ සීල දුක් නැති කරන්න පෙළඹෙනවා. ඊට පස්සේ එහෙනම් අපට පැහැදිලි වෙනවා ශ්‍රද්ධාව කියන්නේ වැප්පිරිය යුතු බීජයක්නේ. ශ්‍රද්ධාව වැප්පිරෙව්වොත් තමයි අනිත් දේවල් ක්‍රියාත්මක කරන්න යොමු වෙන්නේ. එතකොට බුදුරජාණන් මේ මෙහෙම ප්‍රකාශ කරේ ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කරුණු අනුව අරහන් ගුණයෙන් යුත්තය, සම්මා සම්බුද්ධය, විජ්ජාචරණ සම්පන්නය, සුගතය, ලෝකවිදුය ආදි වශයෙන් බුදුරජාන් වහන්සේගේ ගුණ මහිමය නුවණින් දැකලා ඇති කරගන්න පැහැදීම සද්දා අපි කියන්නේ වෙලා අපිට ඕනම් කියන පුළුවන් බුදුරජාන් වහන්සේ පිළිබඳ පැහැදීම තුළින් බුදුරජාන් වහන්සේ පිළිබඳ අවබෝධයෙන් යුත්ව ඇතිවන පැහැදීම ශ්‍රද්ධාව කියලා කියන්න පුළුවන්. හතර බුදුසම බුදුරජාණන් වහන්සේ කෙරෙහි අවබෝධ කරගන්න පැහැදීම කොහොමද? බුදුරජාණන් වහන්සේ ආරහණ්‍ය, සම්මා සම්බුද්ධේ, විද්‍යාචන සම්පන්නය, සුගතය, ලෝකවිදු ආදී වශයෙන් ගුණ ගැන අවබෝධයක් ඇති කරගන්න. එහෙම අවබෝධයක් ඇතිකරගෙන පැහැදීමක් ඇති වෙනවා. අන්න එක අපි ශ්‍රද්ධාව කියලා කියනවා. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද ධර්මයේ සවක්කාතය, ඒහිපස්සිකය, ඕපනයිකය ආදි වශයෙන් ධර්මයේ ගුණ දැනගෙන ඇති කරගන්න පැහැදීමක්. ඒක ශ්‍රද්ධා වශයෙන් හඳුන්වන්න පුළුවන්. ඒ වගේම සංඝරත්නයේ ගුණ දැනගෙන ඇති කරගන්න පැහැදීම. ඒ කියන්නේ සංඝයා වහන්සේ සුපටිපන්නය, උජුපටිපන්නය ආදි වශයෙන් තේරුම් ඇති කරගෙන පැහැදීමක් ඇති කරගන්න එක ශ්‍රද්ධාව කියලා කියන්න පුළුවන්. මොකද අපි කිව්වේ බුදුරජාණන් වහන්සේගේ ගුණ දැනගෙන ඇති කරගන්න පැහැදීමත් ඒක ශ්‍රද්ධාව. ධර්ම රත්නයේ ගුණ ඇති කරගෙන පැහැදීමක් ඇති කරගන්න ඒක ශ්‍රද්ධාව. සංඝ රත්නයේ ගුණ දැනගෙන ඇති කරගන්න පැහැදීමක් ඒක ශ්‍රද්ධාව. ඒතරම් එහෙමනම් අපි කෙටියෙන් මේක ගත්තොතින් ශ්‍රද්ධාව කියලා කියන්නේ ත්‍රිවිධ රත්නය පිළිබඳව කරුණු දැනගෙන ඇති කරගන්න පැහැදීම කියලත් අපට කියන්න පුළුවන්. එහෙනම් මොකද දුවේ පුතේ ශ්‍රද්ධාව කියලා කියන්නේ? ත්‍රිවිධ රත්නය පිළිබඳව කරුණු දැනගෙන ඇති කරගන්න පැහැදීම තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. එතකොට ශ්‍රද්ධාව ඇති තැනැත්තා අනුපිළිවෙලින් ගිහිල්ලා ඉදිරියට ගිහිල්ලා නිවන් මගට පිවිසෙනවා. එතකොට ශ්‍රද්ධාව කියලා කියන්නේ අවබෝධයෙන් තොර වෙච්ච පැහැදීමක් නෙමෙයි. දැන් අපි කිව්වනේ බුදුරජාණන් වහන්සේ අරහං සම්මා සම්බුද්ධ ආදි වශයෙන් තමයි පැහැදීමක් ඇති කරගන්නේ. ධර්ම රත්නය ගැන ධර්ම රත්නයේ ගුණ තේරුම් අරගෙන, සංඝ රත්නය ගැන සංඝ රත්නයේ ගුණ තේරුම් අරගෙන අවබෝධයෙන් ඇති කරගන්න පැහැදීම. ඒ කියන්නේ අවබෝධයෙන් තොර පැහැදීමක් නෙමෙයි. ශ්‍රද්ධාව කියන්නේ අන්ධබත්තියකුත් නෙමෙයි. ඒ කියන්නේ පදනමක් නැති ඇදහිීමක්වත් එහෙම නැත්නම් අවිචාරවත් විශ්වාසයක්වත් නෙමේ ශ්‍රද්ධාව කියලා කියන්නේ. ඔබට පැහැදිලි නේද මේ පුතේ? එතකොට ශ්‍රද්ධාව කියලා කියන්නේ නිකන් ඔහේ අපිට හිතෙන විදියට නෙමේ, හොඳ අවබෝධින් යුතු නුවණින් විමසලා තේරුම් අරගෙන ත්‍රිවිධ රත්නයේ ගුණ පිළිබඳව ඇති කරගන්න පැහැදීම තුළින් තමයි අපට ශ්‍රද්ධාව ඇති වෙන්නේ. එතකොට ත්‍රිවිධ රත්නයේ කෙරෙහි ඇති කරගන්න පැහැදීම ගැනට කියනවා අවිච්ඡප්පාසාදය කියලා. මොකද්ද අවිච්ඡප්පාසාදය කියලා කියන්නේ? අවිච්ඡප්පාසාදය කියනවා කරුණු දැනගෙන ඇති කරගන්න පැහැදීමට. එතකොට කරුණ නොදන්න කෙනෙකුට බුදුරජාණන් වහන්සේ පිළිබඳ පැහැදීමක් ඇති වෙන්නත් පුළුවන්. කරුණ නොදැම් නොදැනගත්තත් බුදුහාමුදුරුවන්ගෙන පැහැදීමක් ඇති වෙන්න පුළුවන් මොකද බුදුරජාණන් වහන්සේගේ රූපේ දැකලා සමහර අය පැහැදිලා ඉන්නේ නැහැ උදාහරණයක් හැටියට සමහර අය ඇවිල්ලා පැවිදි වෙච්ච අවස්ථා තියෙන බුදුරජාණන් වහන්සේගේ රූප සම්පත්තිය දැකලා කියන බාහිර පෞරුෂය ගැන පැහැදීමක් ඇති කරගෙන බුදුසසුනේ පැවිදි වෙච්ච අවස්ථා තියෙන ඔබ දන්නවද කවුද කියලා උදාහරණයක් කියන්න බලන්න ඕ කවුද වක්කලි හිමි වක්කලි කියන තරුණයා පැවිදි වුණේ බුදුරජාන් වහන්සේගේ රූපෙ දිහා බලාගෙන වක්කලි හිමි කියන්නේ අවබෝධයෙන් යුත්ව පැහැදීමක් නෙමෙයි ශ්‍රද්ධාවක් ඇති කර ගැනීමක් නෙමෙයි තිබුණේ. ඒතකොට බාහිර රූප සම්පත්තියේ දිහා බලලා තමයි පැහැදීමක් ඇති කරගත්තේ. ඒතකොට එහෙනම් අවිච්ඡප්පසාදේ කියලා කියන්නේ කෙනෙක් තුළ ඇතිවන බුදුරජාන් වහන්සේ දේශනා කරන ධර්ම මාර්ගය තමාගේ වර්තමාන ආගමික විශ්වාසයක සසඳලා බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් කෙරෙහි ඇතිවන සංසන්දනාත්මක ඥානය. මේක ඇති වෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ පිළිබඳ ආසා ඉතා සරල ශ්‍රද්ධාවකින් උන්වහන්සේ වෙත එළඹෙන්න පුළුවන්. සමහර අය බුදුහාමුදුරුවෝ පිළිබඳ අහලා තමයි බුදුරජාණන් වහන්සේ වෙත ලැබුණේ කියන ඉතා සරල ශ්‍රද්ධාවක් ඇති වෙලානේ. එතකොට අපි බෞද්ධ වෙන්නේ කොහොමද? අපේ උපන් සහතිකේ බැලියන් අපි බෞද්ධ හැටියට සඳහන් වෙනවා. ඒ කියන්නේ අපි උපතින් බෞද්ධයෝ හැටියට සඳහන් වෙනවා. එහෙනම් උපතින් බෞද්ධයන් වන අපි බොහෝ දෙනෙක් තුළ එක්තරා අවස්ථාවක ප්‍රසාදයක් ඇති වෙලා තියෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි බොහෝ දෙනෙක් දහම පිළිගන්නේ කියන්නේ ශ්‍රද්ධාව ඇති වෙලා හෝ නැති වෙලා වෙන්න පුළුවන් නේ. ඒනට අපි අපේ උපන්නේ බැලුවම ඔබ දැකලා තිනේ ඔබට මතක තිනේ උපන්නේ බෞද්ධය කියලා සඳහන් වෙනවා. ඒ නිසා සමහර විට එහෙම සඳහන් වුණාට අපි පොන්චි ප්‍රසාදයක් ඇති වෙලා අපි තුල ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ගැන අවබෝධයක් ඇති කරගෙන ධර්මය ගැන අවබෝධයක් ඇති කරගෙන සංඝ රත්නය පිළිබඳ අවබෝධයක් ඇති කරගෙන පැහැදීමක් ඇති වුණු තින් තමයි අපට ශ්‍රද්ධාව ගොඩනගා ගන්න පුළුවන්. එතකොට ධර්මය කෙරෙහි අපි කිව්වනේ ශ්‍රද්ධාවක් ඇති කරගන්නවා කියලා පැහැදීමක් ඇති කරගන්නවා කියලා. එතකොට ධර්මය කෙරෙහි ප්‍රසාදෙහි ඊළඟ අවස්ථාවන්නේ සත්‍ය අවබෝධ කරගන්න. ධර්මය අවබෝධ කරගෙන ඊට පස්සේ සත්‍ය අවබෝධ කරගන්න යොමු වෙනවා. සත්‍ය අවබෝධ කරගන්න නම් ප්‍රඥාවෙන් යුත් වෙන්න ඕන. ප්‍රඥාවෙන් තිලක්ෂණය විනිවිද දකින්න ඕන. මොකද දුවේ පුතේ තිලක්ෂණය කියලා කියන්නේ ඔබ මුල් පාඩම් වල ගොඩාක් ওই ප්‍රඥාව ගැන තිලක්ෂණය ගැන අපි ගොඩාක් ඉගෙන ගත්තා. තිලක්ෂණය කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ලෝකේ පවතින දේවල් අනිත්‍යයි ඒ නිසා දුක ඇති වෙනවා. ඉස්තර සාර ආත්මයක් නැහැ කියලා ආදී වශයෙන් තිලක්ෂණය පිළිබඳ විනිවිද දකින්න. ඒතකොට මෙන්න මේ පියවර දෙක නිර්මාණ මේ පියවර දෙක නිර්වාණගාමි ප්‍රතිපදාවේ අවසානයේ තිලක්ෂණය දකින්න කියන්නේ නිවන් අවබෝධ කරගන්න යොමු වෙනවයි කියන එක. එතකොට එහෙමනම් අපට පැහැදිලි වෙනවා සරල ශ්‍රද්ධාවකින් ආරම්භ වුණු පුජ්‍යලයා පූර්ණ සත්‍ය අවබෝධයක් සඳහා ඇතිවන ප්‍රඥාවෙන් තමන්ගේ ආගමික ප්‍රතිපදාවට යොමු වෙනවා. ඒක සම්පූර්ණ කරගන්නවා. එතකොට එහෙමනම් අපට මුලින්ම ඇති වෙන්න ඕන පොඩි සරල ශ්‍රද්ධාවක් හරි ඇති වෙන්න ඕන. එතකොට ඒක දියුණු වුණාට පස්සේ පුජ්‍යලගේ ශ්‍රද්ධාව දියුණු වුණාට පස්සේ ශ්‍රද්ධාව වෙනුමට ප්‍රඥාව ඇති වෙනවා. එතකොට ඔන්න ප්‍රඥාව ඇති වුණාට පස්සේ තවදුරටත් තෙරුවන් පිළිබඳ අවබෝධින් යුත් විශ්වාසයක් ඇති කරගන්න ඕනේ. තෙරුවන් පිළිබඳ ඒ කියන්නේ තෙරුවන් පිළිබඳ විශ්වාසය නෙමෙයි දැන් තෙරුවන් පිළිබඳ ඥානයක් ඇති වෙලා තියෙනවා. පුජ්‍යලයට ආරම්භයේදී කරුණු දැන බුදුරජාණන් වහන්සේ සත්‍ය අවබෝධ කොට ඇති බව නැත්නම් ධර්මය නිවනට පමුණුවන බව ආදී වශයෙන් සංඝයා ප්‍රතිපත්ති සහිතව නැත්නම් මනා පිළිවෙත් පුරන බව ආදී විශ්වාස කරමින් ධර්මය පිළිපදින්න ආරම්භ කර පුජ්‍යලයා තෙරුවන පිළිබඳ අවබෝධයක් ඇති කරගෙන තියෙනුනේ. එතකොට ඒ කරුණු තුන අවබෝධයක් ඇති කරගෙන තියෙන අවබෝධයෙන් දන්නවා. එතකොට ශ්‍රද්ධාවේ තැන එතකොට ප්‍රඥාවට හිමි වෙනවා. මුලින්ම යොමු වුණේ තෙරුවන් කෙරේ අවබෝධයක් නේ. අවබෝධයෙන් තමයි පැහැදුනේ. ඊට පස්සේ ප්‍රඥාව කරා යොමු වෙලා තියෙනවා. එතකොට ශ්‍රද්ධා ද්වේපතේ ශ්‍රද්ධාවේ ප්‍රභේද දෙකක් තියෙනවා. මොකද ප්‍රභේද දෙක? අමූලික ශ්‍රද්ධාව සහ ආකාරවති ශ්‍රද්ධාව කියලා. අමූලික ශ්‍රද්ධාව කියන්නේ මුල් නැති ශ්‍රද්ධාව. ඒ කියන්නේ කරුණු නොදැන ඇති කරගන්න ශ්‍රද්ධාව, නැත්තම් පදනම් විරහිතව, නැත්තම් පදනමකින් තොරව ඇති කරගන්න ශ්‍රද්ධාවට කියනවා අමූලික ශ්‍රද්ධාව කියලා. ඊළඟට ආකාරවති ශ්‍රද්ධාව කියන්නේ බුද්ධිමය ශ්‍රද්ධාව කියලත් මේක හඳුන්වනවා. එතකොට කරුණු දැනීමෙන් තමයි මේ ආකාරවති ශ්‍රද්ධාව ඇති වෙන්නේ. එතකොට අවිච්ඡප්පසාදය ඇති වෙන්නේ ආකාරවති ශ්‍රද්ධාව නිසා. එතකොට ආකාරවති ශ්‍රද්ධාව ඇති වෙන්නේ කරුණු විමසීමෙන්. ඒ කියන්නේ තෙරුවන් පිළිබඳ කරුණු විමසීමට, පරික්ෂා කිරීමට, ප්‍රශ්න කිරීමට බුදුරජාණන් වහන්සේ අනුබල දීලා තියෙනවානේ. ඕන කෙනෙකුට බුදුරජාණන් වහන්සේ පිළිබඳ විමසලා බලන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ සිත ගැන දැනගන්න සත්‍යයක් නැති, ඒ කියන්නේ පරචිත්ත විඥාන ඥානය නැති ඕනම කෙනෙකුට තමන් වහන්සේ පිළිබඳ පරික්ෂා කොට බලන්න කියලා බුදුරජාණන් වහන්සේ අවසර දීලා තියෙනවා. අන්න එහෙම බුදුරජාණන් වහන්සේගේ පරික්ෂා කරලා බල, බුදුරජාණන් වහන්සේගේ පැවැත්ම පරික්ෂා කළ එක්තරා තරුණයෙක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. දූල පුතාලට මතකද කවුද කියලා ඔබ පාඩම කියවු නම් දන්නව ඇති. කවුද ඒ තරුණයා? ඔව්, බ්‍රහ්මායු කියන තරුණයා. එතකොට එයා බුදුරජාණන් වහන්සේ එකට සිටිමින් උන්වහන්සේගේ පැවැත්ම පරික්ෂා කළ තරුණ බමුණෙක් බ්‍රහ්මායු කියලා කියන්නේ ධර්මයේ සඳහන් වෙනවා ඒ බව. එතකොට බුදුදහම අනුව විශ්වාසය ඇති කරගන්න ඕන එහෙමනම් හේතු සහිතව කරුණු දැනගෙන තමයි මේ විශ්වාසයක් ඇති කරගන්න ඕන. චුල්ලහත්ති පදෝපම සූත්‍රයේ බුදුරජාන් වහන්සේ අත්තඩි උපමාව මගින් පැහැදිලි කරලා තියෙන්නේ සමීප හේතු සාධක විතරක් සලකල බලල බුද්ධ ආදී රත්නත්‍රය පිළිබඳ නිගමනවලට එළඹෙන්න එපා කියලා, නොඑළඹිය යුතුයි කියලා. එතකොට එහෙමනම් දුර දක්නා නුවණ අවශ්‍යයි. එතකොට ශ්‍රද්ධාව ඇති කරගන්න නම් දුර දක්නා නුවණත් අවශ්‍යයි. එතකොට එහෙමනම් ශ්‍රද්ධාව මනස හීනුණින් යුත්තව ඉන්ද්‍රිය සංවරයෙන් සිල්වත් වෙලා භාවනා කරන ශ්‍රාවකයා නීවරණ දුරු කරලා ධ්‍යාන උපදවා ගන්න. ඔබ දන්න ඕනේ පංච නීවරණ දුරු කරගෙන සමත භාවනා වැඩිම තුලින් ධ්‍යාන උපදවා ගන්න ඕන කියලා කලින් ඉගෙන තිබුණා. එතකොට නීවරණ ගැන ඔබ දන්න ඕනේ. එහෙනම් නීවරණ දුරු කරලා ධ්‍යාන උපදවා ගන්නවා. එතකොට චතුර්ථ ධ්‍යාන අතරින් එකක් හෝ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ එකකින් හෝ භාග්‍යවත් වුන් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයේ ධර්මයේ ස්වාක්ඛාතය සංඝයේ සුපටිපන්නේ කියලා නිගමනයකට පැමිණෙන්නේ නැහැ. එතකොට ධ්‍යාන ලබා ගත්තම තවදුරටත් භාවනා කළා පුබ්බේ නිවාසානුස්සති දිබ්බචක්කු කියන ඥාන ලබා ගන්නවා. ඊට පස්සේ ලෞකික අභිඥා තුළින් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයේ ධර්මයේ ස්වාක්ඛාතය සංඝයා සුපටිපන්නය ආදී වශයෙන් නිගමනය කරන්නේ නැහැ. මොකද අවසානයේදී එම ශ්‍රාවකයා සියලු කෙලෙස් නැති කළා ලෝකෝත්තර වූ ආසවක්ඛ ඥානය ලබා ගන්නවා. ඒ කියන්නේ ඊට පස්සේ ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා. එතකොට භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධය ධර්මයේ ස්වාක්ඛාතය සංඝයේ සුපටිපන්නය කියලා නිශ්චය කරනවා. එතකොට කරුණු දැන හෝ නොදැන හෝ ඇතිවන ශ්‍රද්ධාවෙන් තොර වුණු තින් තෙරුවන් පිළිබඳ ප්‍රසාදයක් ඇති වෙන්නේ නැහැ. මොකද කරුණු දැනගෙන තමයි, දැනගෙන හෝ නොදැන හෝ ප්‍රසාදයක් ඇති වුණොත් තමයි ශ්‍රද්ධාව ඇති වෙන්නේ. එහෙමනම් ශ්‍රද්ධාව සහ ප්‍රසාදය නැති වුණොත් නැත්නම් කෙනෙක් තෙරුවන් වඳින්නවත්, කුසල කර්ම කරන්නවත්, දහම් අහන්නවත් පෙළඹෙන්නේ නෑ. ඒ නිසා බෞද්ධයෙක් හැටියට අපි තුල තිබිය යුතු මූලිකම ගුණාංගය තමයි ශ්‍රද්ධාව කියන්නේ. එහෙනම් ශ්‍රද්ධාව ඇති වුණොත්ින් අපි ආගමික ධනයෙන් පොහොසත් වෙනවා. ඒතර ශ්‍රද්ධාව එහෙමනම් උසස් ධනයක් හැටියට හඳුන්වන්න පුළුවන්. නිවන් මඟ ගමන් කිරීමට අපට එහෙනම් මඟ වියදම් සපයන්නේ ශ්‍රද්ධාව කියලා හඳුන්වන්න පුළුවන්. මොකද මූලිකව ශ්‍රද්ධාව ඇති වෙනොත් තමයි පුජ්‍යල දහමට යොමු වෙලා දහම් අහලා ඊට පස්සේ භාවනා ආදී කරලා දහමට යොමු වෙලා නිවන් අවබෝධ කරගන්න වෙන්නේ. එහෙමනම් නිවන් මඟ යන්න ගමන් වියදම් නැත්නම් මඟ වියදම් සපයන්නේ ශ්‍රද්ධාව කියලා කියන්න පුළුවන්. නැත්නම් ශ්‍රද්ධාව නැති වෙනොත් අපි දහම් මාර්ගයේ අනුගමනය කරන්නේ සංසාර සාගරයේ තරණය කරන්න උත්සාහ ගන්න. එතකොට ශ්‍රද්ධාව නැතිනම් බුදුදහම පිළිපදින්නේ බුදුදහම පිළිපදින්නේ නැති වෙනකොට සසර දුක නැති කරගන්න බැරි වෙනව. බොහෝ කාලයක් සසර සැරිසරන සිදු වෙන ඉතින් එමනම් ආගමික ජීවිතය කියන අතුපතර ඇති රුක්ෂය ගත්තම ඒ රුක්ෂයේ මූල බීජය වෙන්නේ එමනම් මොකද්ද? ආගමික ජීවිතයක් කියන ගහ යතුපතර වීදිලා තියෙන ගහක්. ආගමික ජීවිතය තමයි ඒ ගහ. එහෙනම් ඒ ගහ පැලවුනේ මූල බීජයේ ආගමික ජීවිතයක් ගත කරන්න මුල්ුණේ මොකද්ද? මූල බීජය වුණේ මොකද්ද? ඕ ශ්‍රද්ධාවනේ. එහෙමනම් බීජයෙන් තුරව ගහක් හටගන්නේ නැහැනේ. නේ ශ්‍රද්ධා බීජය නැත්තම් ආගමික ජීවිතය කියන ගහ හටගන්නේ නැහැ. එහෙමනම් මොකද වෙන්න ඕන? ශ්‍රද්ධාව කියන්නේ අපි නිවන් අවබෝධ කරගන්න නම් අපි තුල ශ්‍රද්ධාව ඇති කරගන්න ඕන. අපේ ජීවිතය සාර්ථක කර, කියන්නේ අපේ ජීවිතේ නිවන් අවබෝධ කරගන්න රාග දෝෂ මෝහ කියන ඒවා තුනී කරගන්න ඕන. රාගය කියලා කියන්නේ මොකද්ද? අරමුණු වල ඇලෙන ගතිය. දෝෂය කියන්නේ අරමුණු වල ගැටෙන ගතිය. මෝහය කියලා කියන්නේ මුලාවන ගතිය. එහෙමනම් ඒවා පාලනය කරගන්න නම් අපිට ශ්‍රද්ධාව තියෙන උතර ශ්‍රද්ධාව ඇති වෙනොත් තමයි අපි මෙලෝ පරලෝ ජීවිත සාර්ථක කරගන්න පුළුවන්. එන්නේ මෙලෝ ජීවිතය දහමට අනුගත කරලා පරලෝ ජීවිතය සාර්ථක කරගෙන නිවන් සැප උදා කරගන්න පුළුවන් වෙන්නේ ශ්‍රද්ධාව ඇති කර ගැනීමෙන්. හැමෙන් නන්දු වේ පුතේ, අපි ඉගෙන ගත ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද? තෙරුවන් කෙරෙහි අවබෝධයෙන් යුත් පැහැදීම කියලා ශ්‍රද්ධාවේ ප්‍රභේද දෙකක් ගැන ඉගෙන ගත්තා. මූලික ශ්‍රද්ධාව, ආකාරවති ශ්‍රද්ධාව කියලා. ඒතර ශ්‍රද්ධාව මූල බීජයක් ඇති කරගත්තම අපට ආගමික ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන් කියලා. හැමෙන් නන්දු වේ පුතේ, ඔබ ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද කියලා දන්න? ඔබ ශ්‍රද්ධාවෙන් යුත්ව කටයුතු කළා ඔබේ ජීවිතය සාර්ථක කරගන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඔබ මේ පාඩම නැවත අධ්‍යයනය කළා, පොත අධ්‍යයනය කළා, ඔබට මේ සපාඩම සම්බන්ධව ලැබෙන පැවරුමට පිළිතුරු ලියන්න කියලා මම මතක් කර සිටින. හැමනම් දුවේ පුතේ, අද පාඩම මෙතනින් අවසానයි. අද නැවත දවසකින් අපි හමු වෙමු නැවතත් පාඩමකින්. අද දින පාඩම ඉදිරිපත් කළ මම තංගල් අධ්‍යාපන කලාපයේ හිටපු බුද්ධ ධර්මයේ ගුරු උපදේශක මේ දැනට හිඳලේ කණ්ඩු විදුහලේ විදුහල්පති WMP ධම්මයන්ති මහත්මිය. එමනම් ආයි බොන් දුවේ පුතේ, ඔබට සුබ දවසක් වේවා.